ගරු ඇසී රාධකිෂන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 13ක කාලයක්
තියෙනවා. සභිකි තලමෙතංගෙන්රා තලවරවර්ගලේ இன்றைய தினம் இரண்டு முக்கிய சட்ட வாக்கங்கள் இங்கு மேற்கொள்ளப்பட்டிருக்கின்றன. ஒன்று போர்ட் சிட்டி சம்பந்தமாகவும், அடுத்ததாக அடையாள அட்டை சம்பந்தமாக சில திருத்தங்கள் கொண்டு வரப்பட்டிருக்கின்றன. சாதாரணமாக அடையாள அட்டை இந்த நாட்டினுடைய மக்கள் எல்லோருக்கும் கிடைக்கக்கூடிய ஒன்றாக இருக்கின்றது. அந்த சட்டங்களிலே சில மாற்றங்கள் கொண்டு வருவதற்காகவும், அதை உறுதிப்படுத்துவதற்கான நடவடிக்கை எடுப்பதற்காகவும் மறுசீரமைப்பு செய்கின்ற சட்டம் மூலம் இன்று கொண்டு வரப்பட்டிருக்கின்றது. இந்த அடிப்படையிலே நாங்கள் பெரும்பாலாக அதாவது பண மாற்றங்கள் இதிலே செய்யப்பட்டிருக்கின்றன. சில விஷயங்களை 100 ரூபாய்க்கு செய்ய வேண்டிய விஷயங்களை 500 ரூபாயாக மாற்றி அமைத்திருக்கின்றீர்கள். அதே போல 500 ரூபாயா இருக்கிறதா 1000 ரூபாயாக மாற்றி அமைத்திருக்கின்றீர்கள். இவ்வாறு பல்வேறு திருத்தங்கள் இந்த சட்டம் மூலமாக இன்று அதிகரிக்கப்பட்டிருக்கின்றதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. அது எந்த வகையினாலும் இன்றைய நிலையிலே அந்த மாற்றியமைக்கின்ற இந்த சட்ட மூலங்களிலே விசேஷமாக மக்களுக்கு எந்த விதமான பிரச்சனையும் இல்லாமல் அடையாள அட்டைகளை பெற்றுக்கொள்ளக்கூடிய வகையிலே வசதி செய்வதற்கான நடவடிக்கை எடுக்கப்படுமேயானால் அதை நாங்கள் வரவேற்கின்றோம். அதே போல பாஸ்போர்ட் போன்றவை இன்று மக்களுக்கு சாதாரணமாக கிடைப்பதற்கான வசதிகள் இன்னும் போதாது என்ற நிலை ஏற்பட்டிருக்கின்றது. ஆகவே இன்று ஐடென்டி கார்டு ஆன்லைன் மூலமாக கிடைப்பதற்கான வசதிகளும் செய்யப்பட்டிருக்கின்றன, வரவேற்கக்கூடிய விஷயம். ஆனால் அதற்கான பண அறவீடு அதிகமாக இருக்கின்றதை நாங்கள் சுட்டிக்காட்ட வேண்டிய விஷயமாக இருக்கின்றது. விசேஷமாக பெருந்தோட்ட பகுதிகளிலே அடையாள அட்டை இன்றி பல்வேறு துன்பங்களுக்கு மத்தியிலே அந்த மக்கள் இன்று இபிஎஃப் இடிஎஃப் போன்ற பிரச்சனைகளுக்கு போகும் பொழுது அந்த அடையாள அட்டை இல்லாத சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. ஆகவே அந்த அடையாள அட்டையை இலகுவாக பெற்றுக்கொள்வதற்கு பெருந்தோட்ட பகுதியிலே விசேஷமாக வசதி குறைந்த அல்லது அவருடைய கல்வி அறிவு குறைந்த சூழ்நிலை இருக்கின்ற அந்த பகுதியிலே மொபைல் சர்வீஸ் ஒரு நடமாடும் சேவைகளை செய்து அவர்களுக்கு இந்த ஐடென்டி கார்டு அடையாள அட்டையை பெற்றுக் கொள்வதற்கான சந்தர்ப்பத்தை பெற்றுக் கொடுக்க வேண்டும் என்பதை நாங்கள் இந்த நேரத்திலே சொல்ல விரும்புகின்றேன். அதே நேரத்திலே நேற்று கடந்த வாரத்திலே 2 சம்பவங்கள் இந்த நாட்டிலே பாராளுமன்ற உறுப்பினர்களுக்கு ஏற்பட்டிருக்கின்றன. வருந்தக்கூடிய ஒரு விஷயம், பல நாளேடுகளிலே வந்திருக்கின்றது இலங்கை நாட்டிலே நாடாளுமன்ற உறுப்பினர்களுக்கு பாதுகாப்பு இல்லை என்று. ஆகவே இந்த வகையிலே திரு கஜேந்திரன் செல்வராஜா அவர்கள் திருகோணமலையிலே வைத்து தாக்கப்பட்டிருக்கின்றார். எது எப்படி இருந்தாலும் அவர் ஒரு எம்பி என்ற முறையிலே அவரை தாக்குவதை நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம். ஏனென்றால் எங்களுக்கு நாளை இந்த நிலைமை ஏற்படலாம். ஆகவே அவ்வாறான ஒரு சூழ்நிலை ஏற்படக்கூடாது. அவருடைய பிரச்சனைகள் எதுவாக இருந்தாலும் அவரை பாதுகாக்க வேண்டிய போலீஸ் அதை பாதுகாக்கவில்லை என்பதை நாங்கள் இந்த நேரத்திலே சுட்டிக்காட்ட விரும்புகின்றோம். அதே போல அனுராதபுரத்திலே புத்திக பிரேமரத்ன அவர்களும் துப்பாக்கி சூட்டுக்கு ஆளாகியிருக்கின்றார். ஆகவே அவருடைய அந்த நிலைப்பாடும் நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம். இந்த நாட்டிலே பாராளுமன்ற உறுப்பினர்களுக்கு கொடுக்கப்பட்டிருக்கின்ற எம்எஸ்டி அதாவது பாதுகாப்பு உத்தியோகத்தர் கூட இதை தடுப்பதற்கான நடவடிக்கை எடுத்தார்களா எடுக்கவில்லையா என்று எங்களுக்கு தெரியவில்லை. ஆனால் முற்று முழுவதாக பாராளுமன்ற உறுப்பினர்கள் தாக்கப்படுவது வன்மையாக கண்டிக்கப்பட வேண்டிய ஒரு விஷயம். இந்த நேரத்திலே இது சர்வதேசத்திற்கு இந்த நிலையிலே சர்வதேசம் எங்களை எப்படி மதிக்கும்? நாங்கள் வெளிநாடுகளிலே இருந்து இந்த நாட்டிற்கு அமைதி அதாவது சமாதானம் இந்த நாட்டிலே ஜனநாயகம் இருக்கு என்று நாங்கள் எல்லாம் பேசிக் கொண்டிருக்கும் பொழுது இந்த ஜனநாயகம் எப்படி இருக்கும் என்பதை இன்று வெளிநாட்டவர்கள் உணரக்கூடிய ஒரு சந்தர்ப்பம் இருக்கின்றது. ஆகவே இந்த 225 பாராளுமன்ற உறுப்பினர்களுடைய பாதுகாப்பை அரசாங்கம் உறுதிப்படுத்த வேண்டும் என்பதை நான் இந்த நேரத்திலே சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே போல இந்த நாட்டிலே பல்வேறு நேரங்களிலே பல்வேறு திருத்த சட்டங்கள் கொண்டு வரப்படுகின்றன, இல்லாமல் இல்லை. இந்த நான் நினைக்கின்றேன் இந்த ஒரு வருஷத்துக்குள்ளே பல்வேறு சட்டங்கள் கொண்டு வரப்பட்டிருக்கின்றன, பல்வேறு சட்ட திருத்தங்கள் கொண்டு வரப்பட்டிருக்கின்றன, புதிதாக அறிமுகப்படுத்தப்பட்டிருக்கின்றன. ஆனால் எந்த சட்டத்திலாவது இந்த நாட்டினுடைய அபிவிருத்தியை பற்றி நாங்கள் இப்பொழுது அபிவிருத்தியை பற்றி சொல்லியிருக்கின்றார்கள், அபிவிருத்தியை நாங்கள் ஏற்படுத்தியிருக்கணுமா என்று பார்க்கும் பொழுது மிகவும் குறைவாகவே இருக்கின்றது. ஆகவே தயவு செய்து இந்த நாட்டிற்கு உதவுமான சட்டங்களை நீங்கள் கொண்டு வர வேண்டும். அதன் மூலமாகத்தான் இந்த நாட்டினுடைய அபிவிருத்தியை நாங்கள் பெற்றுக்கொள்ள முடியுமே தவிர, சட்டங்கள் இயற்றுவதன் மூலமாக மக்களுடைய மனசை திருப்திப்படுத்த முடியாது என்பதை நீங்கள் தெரிந்து கொள்ள வேண்டும். மக்களுடைய பலத்திலே தான் நாங்கள் பாராளுமன்றத்துக்கு வந்திருக்கின்றோம். ஆகவே மக்களுடைய எண்ணங்களை பிரதிபலிக்கக்கூடிய வகையிலே இந்த நாட்டிலுடைய சட்டத்தை உருவாக்கி அந்த மக்களுக்கு அது தேவைப்படுகின்ற வகையிலே அதை செயல்படுவதுதான் பாராளுமன்றத்தின் கடமையாக இருக்குமே தவிர, மக்களுக்கு, அதாவது சட்டம் மக்களுக்கு செல்லுபடியாகாது, மக்களுக்கு ஏற்றுக்கொள்ள முடியாத சட்டங்களை கொண்டு வருவதன் மூலம் இந்த நாட்டினுடைய அபிவிருத்தியை நீங்கள் ஒரு நாளும் எதிர்பார்க்க முடியாது. அந்த வகையிலே இன்று பயங்கரவாத தடை சட்டம் இந்த நாட்டினுடைய, நான் நினைக்கின்ற ஜே ஆர் ஜெயவர்தன் அவருடைய காலத்திலே இருந்து இங்கு இருக்கின்றது. ஆனால் அந்த சட்டத்தை இப்பொழுது மாற்றி அமைக்க வேண்டும் என்று இப்பொழுது முன்மொழிவு கொண்டு வரப்பட்டிருக்கின்றன. ஆனால் இந்த முன்மொழிவின் மூலமாக இந்த மக்கள் எதிர்பார்க்கின்ற நன்மை கிடைக்கின்றதா என்று பார்க்கும் பொழுது அது கிடைக்கவில்லை, கிடைக்காது என்பதைதான் இந்த சட்டம் உறுதி செய்கின்றது. ஏனென்றால் கடந்த காலங்களிலே இருந்ததை விட மிக மோசமான சட்டங்களை கொண்டு வந்து அதன் மூலமாக மக்களை நசுக்குவதற்கும், ஊடகங்களை நசுக்குவதற்கும், மக்களுடைய சுதந்திரத்தை பறிப்பதற்கும், மக்களை மேலும் சிக்கலுக்குள்ளாக போடுவதற்கான ஒரு சட்டத்தை தான் இப்பொழுது கொண்டு வருவதற்கு முயற்சி செய்திருக்கின்றார்கள். இப்பொழுது பயங்கரவாத எதிர்ப்பு சட்டம் என்று அதை சொல்லப்படுகின்றது. எந்த சட்டமாக இருந்தாலும் அது மக்களுக்கு பிரயோசனம் இல்லாத சட்டமாக இருந்தால் அல்லது மக்களை பழிவாங்கக்கூடிய ஒரு சட்டமாக இருந்தால் அது என்ன பிரயோசனம்? ஆகவே அந்த வகையிலே இன்று இந்த பயங்கரவாத எதிர்ப்பு சட்டம் என்பது மக்களுக்கு, அதாவது மாஸ் மீடியா மட்டுமல்ல, இன்று சோசியல் மீடியா, யூடியூப், ஃபேஸ்புக் போன்றவைகள் பாவிக்கின்ற மக்களுக்கு, அல்லது அதன் மூலமாக இன்று உண்மையை சொல்லுகின்ற ஒரு சூழ்நிலையை ஏற்படுத்துகின்ற அந்த ஊடகங்களுக்கு ஒரு அச்சுறுத்தலாகத்தான் இது அமைகின்றது. ஆகவே இவ்வாறு ஒவ்வொரு ஊடகங்களையும் அச்சுறுத்தி இந்த நாட்டினுடைய தலைமைகள் அல்லது இந்த அரசாங்கம் இன்று தங்களை பாதுகாப்பதற்கான எடுக்கின்ற ஒவ்வொரு நடவடிக்கையும் மக்களுக்கு துன்பகரமான செயல்களை தான் கொண்டு வந்திருக்கின்றது, கொண்டு வரப்போகின்றது என்பதை நீங்கள் புரிந்து கொள்ள வேண்டும். ஆகவே இந்த நாட்டினுடைய ஜனநாயகத்தை நாங்கள் பாதுகாப்பதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும். ஜனநாயகம் பாதுகாக்கப்பட வேண்டுமானால் இந்த நாட்டினுடைய சட்ட ஒழுங்கு எங்களுக்கு பாதுகாக்கப்பட வேண்டும். இன்று இந்த நாட்டிலே உங்களுக்கு தெரியும், ஒரு நாளும் இல்லாத அளவுக்கு இந்த நாட்டிலே கொலை கொள்ளைகள் இப்பொழுது அதிகரித்திருக்கின்றன. இன்று பல நபர்கள் கொலை செய்யப்படுகின்றார்கள். சாதாரணமாக ரோட்டிலே போடுபவர்கள் துப்பாக்கியை எடுத்து சுட்டுக் கொல்லப்படுகின்றார்கள். ஆகவே இதையெல்லாம் அண்டர்வேர்ல்ட் என்று சொன்னாலும் கூட அதற்கு அப்பாலே சென்று இன்று சிறு சிறு தவறுகள் செய்கின்ற சூழ்நிலைக்காக கூட கொலை செய்கின்ற ஒரு துன்பகரமான நிலை இந்த நாட்டிலே ஏற்படுகின்றது. ஆகவே இன்று நாட்டிலே மருந்து இல்லாத ஒரு பக்கம், நாட்டிலே பொருளாதார வீழ்ச்சி ஒரு பக்கம், அதே போல இந்த நாட்டினுடைய பிரச்சனைகள் பல்வேறு சுமைகளை தாங்குகின்ற மக்களுக்கு இதையும் தாங்கிக் கொள்ள முடியாத ஒரு சூழ்நிலை தான் இன்று ஏற்பட்டிருக்கின்றது. ஆகவே இந்த சட்டம் கொண்டு வரும் பொழுது அதற்கு ஏற்கனவே அமைச்சர் இங்கு கௌரவ விஜயதாச ராஜபக்ச அவர்கள் இந்த சட்டத்தை சமர்ப்பித்த பொழுது அதற்கு எங்கள் பக்கத்தில், அதாவது எதிர்கட்சி பக்கத்திலே மாற்று கருத்துக்கள் சொல்லப்பட்டது. ஆனால் அந்த மாற்று கருத்துக்களை ஏற்றுக்கொள்ளப்படுவதாக இந்த விதமான அறிவித்தல்களும் இதுவரைக்கும் கிடைக்கவில்லை. ஆகவே இதை சரி செய்து எடுக்க வேண்டும் என்பதை நாங்கள் இந்த இடத்திலே சொல்ல வேண்டிய சூழ்நிலை ஏற்படுகின்றது. அதே போல இந்த நாட்டினுடைய கல்வி வகையிலே எடுத்துக்கொண்டால், கல்வி அமைச்சை எடுத்துக்கொண்டால், அல்லது கல்வி மறுசீரமைப்பு என்று சொல்லப்படும் பொழுது இந்த நாட்டினுடைய பரீட்சை எழுதுகின்ற அட்வான்ஸ் லெவல் உயர்தர மாணவர்களுக்கு இன்று பல்வேறு சிக்கல்கள் உண்டாக வேண்டிய சூழ்நிலை இருக்கின்றது. அவர்கள் படித்துக் கொண்டே இருக்கின்றார்கள், எக்ஸாம் வருது என்று சொல்கின்றார்கள், எக்ஸாம் வரவில்லை. ஆகவே அந்த மாணவர்களுடைய மனநிலை இன்று பாதிக்கப்படுகின்றது. காலம் ஒரு வருஷம் தள்ளி போகப்படுகின்றது. பல்கலைக்கழகங்களுக்கு போகும் பொழுது அவருடைய ஒரு வருஷ கல்வி வீணாக அடிக்கப்படுகின்றது. ஆகவே இந்த எங்களுக்கு கோவிட் காலத்திலே இந்த ஏற்பட்ட பிரச்சனையை நாங்கள் ஏற்றுக்கொள்கின்றோம். ஆனால் கோவிடுக்கு பிறகு இதில் மாற்றங்கள் கொண்டு வந்து ஓ லெவல் இந்த நேரத்திலே நடக்க வேண்டும், ஏ லெவல் இந்த நேரத்திலே நடக்க வேண்டும் என்பதை சற்று அவதானித்து செயல்படுவதற்கான நடவடிக்கையை அமைச்சு எடுக்க வேண்டும் என்பதை நாங்கள் சொல்லிக்கொள்ள விரும்புகின்றோம். ஏனென்றால் இந்த நாட்டினுடைய கல்வி துறையிலே இருக்கின்றவர்கள் இன்று அதிகமாக வெளிநாடுகளுக்கு போவதை நாங்கள் அவதானிக்க கூடியதாக இருக்கின்றது. ஆகவே இவ்வாறு வெளிநாடுகளுக்கு போகின்ற மக்களை தடுக்க வேண்டுமானால் எங்கள் நாட்டினுடைய கல்வி அபிவிருத்தியில மட்டுமல்ல வேலை வாய்ப்பிலையும் நாங்கள் சற்று கவனத்தை செலுத்த வேண்டிய சூழ்நிலை ஏற்படும் என்பதை நான் இந்த நேரத்தில் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே போல பெருந்தோட்ட பகுதியிலே வாழ்கின்ற மக்களுடைய சூழ்நிலை இன்று மிக மோசமாக இருக்கின்றது. அதே போல அரசாங்கம் கொடுக்கின்ற நிதிகள், அஸ்வஸ்மா போன்ற திட்டங்கள் பெருந்தோட்ட பகுதியிலே சரியாக போய் சேராதன் காரணமாக அந்த மக்கள் இன்னும் பல்வேறு சூழ்நிலைக்கு மத்தியிலே வாழக்கூடிய ஒரு சந்தர்ப்பம் தான் ஏற்பட்டிருக்கின்றது. ஆகவே இதையெல்லாம் மாற்றி அமைக்க வேண்டும். அதே போல நாட்டினுடைய அமைதி நிலவ வேண்டுமானால் முதலிலே இனங்களுக்கு இடையிலே ஒற்றுமை ஏற்படுத்தப்பட வேண்டும். இந்த இனங்களுக்கு இடையே ஒற்றுமை ஏற்படுத்தாத வரைக்கும் இந்த நாட்டினுடைய அபிவிருத்தியும் சரி பொருளாதாரமும் சரி எதையுமே நாங்கள் எதிர்பார்க்க
முடியும்.
இப்பொழுது அண்மையிலே இந்த கஜேந்திரன் அவர்கள் செல்வராஜா அவர்களுடைய தாக்குதலிலே ஒரு பின்னணி இருப்பதாக நாங்கள் அறிகின்றோம். இந்த நாட்டிலே தமிழ் சிங்கள மக்கள் மத்தியிலே ஒரு இனக்கலவரத்தை ஏற்படுத்தி அதன் மூலமாக தேர்தலுக்கு சென்று தேர்தலிலே வெற்றி பெறலாம் என்ற எண்ணம் பெரும்பான்மை தலைவர்களுக்கு இருப்பதாக நாங்கள் அறிகின்றோம். ஆகவே இவ்வாறான ஒரு சூழ்நிலையை உருவாக்கியது அல்லது இப்பொழுது ஈஸ்டர் சண்டே அட்டாக் அந்த நிகழ்வு போல மீண்டும் ஒரு சூழ்நிலையை மக்கள் மத்தியிலே இனங்களுக்கு மத்தியிலே ஏற்படுத்தி அவ்வாறான ஒரு சூழ்நிலையிலே வாக்குகளை அதாவது தேர்தலை நடத்தி தேர்தலிலே வெற்றி பெறுவதற்கான சந்தர்ப்பத்தை எதிர்பார்த்திருக்கின்றார்களா என்ற சந்தேகம் எங்களுக்கு எழுகின்றது. ஆகவே இவ்வாறான ஒரு நிலையை மாற்றி ஜனநாயக ரீதியிலே இன்று வெளிநாடுகளைப் போல இன்று நீங்கள் பார்த்துக்கொள்ளலாம், சிங்கப்பூர் நாட்டிலே இன்று ஒரு தமிழர் ஜனாதிபதியாக வந்திருக்கின்றார். இந்த நாட்டிலே முடியுமா? முடியாது. ஆகவே இந்த நாட்டிலேயும் வரக்கூடிய ஒரு சூழ்நிலையை ஒரு கொள்கையை உருவாக்குவதற்கான நடவடிக்கை எடுக்க வேண்டும். எல்லோரும் சமம் என்ற நிலைப்பாடு ஏற்படுத்த வேண்டும். எல்லோரும் சமம் இல்லாவிட்டால் ஒரு நாளும் இந்த நாளை முன்னேற்ற முடியாது என்பதுதான் திட்ட தெளிவாக உண்மையாக புலப்படுகின்ற ஒரு விஷயமாக இருக்கின்றது என்பதை சொல்லி என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
பௌமிசு தேகர்மந்தம் மிலாட் கரு சமம்பியாலோகால
சுத்திவந்தனவா கரு நியோஜி கதாநாயகத்துமணி அதுதினே மங்கித்தனவா பேரட்டே வெதகாத்ம மாற்றுக்காவா கொழம்பு வராயநகர வியாபூத்திய ஏவாகி அப்பேரட்ட ஃபிஜு விதேச ஆயோஜன கெனின்னட்ட ஹேக்கி தயாக் விதிகிட்டு தமா கொழம்பு வராயநகர வியாபூத்திய ஆரம்ப வேணும். இது எத்தனை விசேஷம் அப்படி சந்தகங்கரான் ஓன மெம බොහෝ දේවල් සංවාදන වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමේදී අද මේ පාර්ලිමේන්තු නියෝජන කරන සමහර ජනතා නියෝජිතයෝ සහ ඒ වගේම සමහර දේශපාලන පක්ෂ කතා කරන්නේ අපි රටක් විදිහට ඉස්සරහට යනවට වඩා අපි රටක් විදිහට ආපස්සට යන ගමනක් ගැන තමයි කතා කරන්නේ. ඒ ඉතාමත්ම සෝචනීය තත්ත්වයක්. අපි දන්නවා විවිධ කාලවකවානුවන් තුල හිටපු විවිධ නායකයින් ඒ වගේම විවිධ කාලවකවානුවන් තුල විශේෂයෙන්ම අමාත්‍යංශවල අමාත්‍ය ධූර දරපු අමාත්‍යවරු යම් යම් තීන්දුව ගන්න. ඉතින් විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනේ අද අපි රටක් විදිහට නේ අපේ රටේ තියෙන සුවිශේෂම ලක්ෂණයක් තමයි බොහෝ වෙලාවට ආණ්ඩු මාරුවීමේදී ප්‍රතිපත්ති මාරු වෙනවා. ඉතින් මේ ප්‍රතිපත්ති මාරුවීමේ ප්‍රතිඵලයක් විදිහට දා මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කරපු වරායනගර ව්‍යාපෘතිය පස්සේ කාලේ ඊට පස්සේ ආපු යහපාලන ආණ්ඩුව විසින් මම හිතන අවුරුදු 5කට ආසන්න කාලයක් ඒ සංවර්ධන කටයුතු ආපස්සට දාන්න කටයුතු කරා. ඉතින් එතනදී අපිට මතකයි විවිධ දේවල් දේශපාලන පක්ෂ නායකයෝ ප්‍රකාශ කළා. අනුර කුමාර් දිසානායක මැතිතුමාගේ වෙලාවේ කිව්වා සීගිරියේ තියෙන ගල් ටිකත් මදි වෙයි කිව්වා මේක පුරවන්න. ඒ වගේ විශාල පාරිසරික විනාශයක් සිද්ධ වෙනවා කියලා කිව්වා. ඉතින් මං හිතනවා පරිසරවේදීන්ටත් එහා ගිහිල්ලා යම් යම් ප්‍රකාශ විශේෂයෙන්ම දේශපාලඥයන් විසින් මේ සභාව තුළ ප්‍රකාශ කරනු ලැබුවා. ඉතින් ඇත්තට මේකේ ප්‍රතිඵලයක් විදිහට අපි දන්නවා 2041 තමයි මේ වරායනගර ව්‍යාපෘතිය නිම වෙන්නට තියෙන්නේ. අපි තවත් අවුරුදු 5කින් විතර පස්සට ගියා. ඉතින් ඇත්තටම අද රටේ අපේ රටේ තියෙන ප්‍රධානම දෙයක් තමයි ආයෝජකෙක් ආවොත් එහෙම ගරු නියෝජ්‍ය කතානායකතුමනේ ආපහු යහතින් යන්නේ ඒ තමන්ගේ ආයෝජන මේ රටේ ස්ථාපිත කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ මේ ආයතන සම්පූර්ණ විනාශයට පත් කරන. ඒක තමයි අපේ රටේ හැටි. ඒ වගේම ආයතන කීයකින් නම් මේ අවශ්‍ය නීත්‍යානුකූලභාවයන් ලබා ගන්න ඕනද? සදහටම ඇත්තටම හෙම්බත් වෙන තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම යම් යම් මම දේශපාලනඥයෝ ගැන කියනවා නෙමෙයි යම් යම් නිලධාරීන් විසින් ඒ වගේම යම් ආයතන විසින් යම් සන්තෝෂන් දුන්න නැත්නම් ඒ ආයෝජකට ඒ ආයෝජනය මේ රට තුළ ක්‍රියාත්මක කරන්න බෑ. එහෙම තත්ත්වයක් තමයි අපේ රටේ තියෙන්නේ. ඉතින් ඒකට ඒ නිසා අපි හිතනවා වරාය නගර ව්‍යාපෘති දැන් අපි දන්නවා ඒ වෙලාවේ දයාසිරි ජයසේකර මහත්තයා එහා පැත්තේ හිටියා විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් විදිහට. ඒ වෙලාවේ හම්බන්තොට වරාය ආරම්භ කරද්දී කිව්වා විශාල කළු ගලක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ එතුමා මේ පැත්තට ඇවිල්ලා පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා විදිහට ආරං කරද්දී එතුමා කිව්වා ඒ ගල එහෙම ගලක් නැහැ කියලා. ඉතින් මේ දේශපාලඥයොත් බොහෝ වෙලාවට කටුස්සන්ගේ පාට වෙනස් කරනවා වගේ විවිධ අවස්ථාවල විවිධ කතා තමයි කියන්නේ. ඒක එහෙම වෙන්න බෑ. හැබැයි යම් ජාතික ප්‍රතිපත්තියක් අපි හැමදාම කතා කරනවා මේ කාරණේ යම් ජාතික ප්‍රතිපත්තියක් අපිට තිබ්බා නම් අද මම හිතන්නේ මේ ඉරණම අත් වෙන්නේ නැහැ කියන කාරණේ අපි සිහිපත් කරන්න ඕන. අපි රටක් විදිහට ඉස්සරහට යන්න ඕන. අපි දන්නවා රටක් විදිහට ඉස්සරහට ගියේ නැත්තම් විශේෂයෙන්ම මේක තාක්ෂණික ලෝකයක්. මේක විශ්ව ගම්මානයක්. ඒ විශ්ව ගම්මානය තුර අපිට ඉස්සරහට ගියේ නැත්තම් ඒ වගේම අපේ අනාගත පරපුරේ අනාගතය ඉතාමත්ම අඳුරුයි කියන කාරණය මේ අවස්ථාවේ අපිට සිහිපත් කරන්න ඕන. ඇත්තටම හරිනේ අමරසූරිය මැතිණිය අපි දන්නවා මම දන්න විදිහට ඊටම ඇති හොඳට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන් හොඳ අධ්‍යාපනයක් තියෙන ආචාර්යවරියක් විදිහට අද මෙතන කතා කරේ ආන්ගේ ලිම්මැටි සංකල්පෙම තමයි. දැන් එතුමිය කිව්වේ මේකේ විශාල පරිසරයේ විශාල අවඩක් සිද්ධ වෙනවා. විශාල පරිසර විනාශයක් සිද්ධ වෙනවා. එදා ආනන්ද කුමාර් දිසානායක මහත්තයා අරගෙන ගිය මතේම තමයි එතුමිය මෙතන කියන්න උත්සාහ කරේ. ඉතින් ඒ හින්දා මම හිතනවා ඒ පක්ෂ විදිහට බැලුවොත් එහෙම පක්ෂවල තියෙන ආකල්පයන් එක බැලුවොත් එහෙම කවදාවත් අපිට මේ රට අපි බලාපොරොත්තු වෙන ස්ථානට ගෙනෙන්න හම්බ වෙන්නේ නැහැ කියන කාරණය මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. ඉතින් අද විශේෂයෙන්ම කියන්න ඕන විශේෂ අද කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ අපි දන්නවා හෙක්ටයාර් 269ක් කොළඹ නගරයට අලුතෙන් එකතු වෙනවා. හෙක්ටයාර් 269ක්. ඒ වගේම මේ ව්‍යාපෘතිය 2012 ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් යෝජනා කරපු ව්‍යාපෘතියක්. හැබැයි මේක ආරම්භ කරන්නේ 2014 වර්ෂයේ එවකට හිටපු ජනාධිපතිවරයා විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයා. ඊට පස්සේ 2015 මම අර කිව්වා අර එදා අපි ආණ්ඩු මාරුදි ප්‍රතිපත්ති මාරුනවා කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආවා. එයාවට පස්සේ ආණ්ඩ කුමාර දිසානායක මහත්තයා යම් යම් මේ කිව්ව ප්‍රකාශත් එක්ක මේ ව්‍යාපෘතිය නතර කරන තත්ත්වයට පත් වුණා. එතකොට අද විශාලම බලපෑමක් කරලා තියෙන කාටද? අද විශාලම බලපෑම කරලා තියෙන අපේ රටක් විදිහට අපි ඉස්සරහට යන ගමන තමයි නතර කරලා තියෙන්නේ. ඉතින් එතනදී අපි සිහිපත් කරන්න ඕනේ මේක නැවත වසරකට පස්සේ 2016 වර්ෂයේ අගෝස්තු 12 වෙනිදා මෙගා පොලිස් අමාත්‍යාංශය සමග පරිපාර්ශික ගිවිසුමක් අත්සන් කරලා පාර්ශ්ව සීමාවන් පැනවීමක් එක ව්‍යාප්තිය නැවත ආරම්භ කරමු. ඒකම දේපළ වෙළඳාම ක්‍රීඩා අධ්‍යාපන සංස්කෘතික සංවර්ධනය හරහා පටන් ගත්ත අදහස් කරපු මේ ව්‍යාපෘතිය සිංගප්පූරු හා ඩුබායි වල මූල්‍ය මධ්‍යස්ථාන අතර ඇති පරතරය පුරවන ජාත්‍යන්තර මූල්‍ය නගරයක් බවට පත් වෙනවා. ඉතින් මේකේ බලාපොරොත්තු වෙනේම එහෙනම් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ දැනට අපි අපේ අනාගත අපේක්ෂාවන් තියෙනවා. ඒ අනාගත අපේක්ෂාවන් එක තමයි අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම දැන් විපක්ෂ නායකතුමා නැගිටලා එකක් කියනවා. ඒ වගේම අනුර කුමාර දිසානායක මහත්තයා එකක් කියනවා. මම හිතනවා හොඳ සාධනීය කරුණු රාශියක් ඉදිරිපත් කර අපේ පාර්ලි චම්පික රණවක මැතුමා. එතුමා මේ ව්‍යාපෘතිය මම හිතන්නේ ඊට පස්සේ ආණ්ඩුව බාරගද්දි විෂය බාර අමාත්‍යවරයා විදිහට. එතුමා හිතා ඉතාමත් විද්‍යානුකූල අදහස් කීපයක්ම මතු කරා මේ සභාව. ඒක ඉතාමත්ම සාධනීය ලක්ෂණයන් කීපයක්. ඉතින් ඇත්තටම එතුමාගේ යථාර්ථය කිව්වේ. එතුමාගේ පැහැදිලිව කිව්වා මේක මේ කළුගල් ලංකාවේ මෙතන කළුගල් ඉවර වෙන්නේ නැහැ. එහෙම නැත්නම් පාර්ශ්වික බලපෑම් සම්බන්ධ එතුමා තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් පසුවිපරමක් කරා කිව්වා. ඉතින් එතනදී කිසිම බලපෑමක් මේකට ඇති වෙන්නේ නැහැ කියන කාරණය එතුමා ඉස්මතු කරලා දැක්වුවා. ඒ වගේම ගරු කථානායකතුමනි අපි දන්නවා අපේ රටේ වැඩක් කරන හැම අවස්ථාවකදී විශේෂයෙන්ම අපිට මතකයි ඉතිහාසයේ ගත්තොත් එහෙම වැල්ලවාය එයාපෝට් එක ආරම්භ කරන්න යෝජනාවක් කරන 1977 මට මතකයි මම දැන් ගායන්ත කරුණාතිලක අපේ මන්ත්‍රීතුමත් ඉන්නවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපතිවරයා බවට පත්‍ර හැටපු කාලේ ඒ වෙලාවේ ත්‍රෝණ විජේවීර මහත්තයා මොකද කරේ? ඒකට විරුද්ධ වුණා. ඒක ක්‍රියාත්මක කරද්දී විශාල සමාජ මතයක් ඇති කරා. ඉතින් මේ හැම බොහෝ වෙලාවට අපේ රටේ මිනිස්සු දැන් අපේ රටේ ජනතාව ක්‍රියාත්මක වෙන්නේ. අපේ රටේ ජනතාව හිතන්නේ මේ අලුත් ප්‍රවණතාවයන් එක්ක නෙමෙයි. එහෙනම් මේක මෙතනදී විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනේ. අද මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී ඒ ක්‍රියාත්මක කරන විශේෂයෙන්ම ආණ්ඩුවම වැරදි අඩුපාඩු විපක්ෂයක ඉදිරියට පෙන්ලා දෙන්න ඕනේ. හැබැයි අඩුපාඩු පෙන්ලා දෙන ගමන් විශේෂයෙන්ම අපේ රටේ අද තියෙන ප්‍රධානම ගැටලුව තමයි අද ඩොලර් මෙරට ගෙනීමේ අභියෝගය. ඉතින් ඒකට අවශ්‍ය සහයෝගය විපක්ෂයක විදිහට දෙන්න ඕනේ. අනිත් රටවල් අපි දන්නවා බොහෝ වෙලාවට විපක්ෂයේ කාර්යභාරය යම් යම් අඩුපාඩු පෙන්ලා දුන්නත් යම් යම් කකුල් ඇදීම් වලින් කරන්නේ නැහැ, කකුල් වෙට්ටු දාන්නේ නැහැ. අපේ රටේ අවාසනාවට මම හිතනවා එහෙම නැහැ. අද විශාලම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ විවේචනය විතරයි. ඒකට අවශ්‍ය විකල්ප ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ විකල්ප ඉදිරිපත් නොකිරීම නිසා අපි දන්නවා විශාල ආයෝජක ප්‍රමාණයක් අපේ රටට එන්න හිටියත් මම හිතනවා මේ අවස්ථාවන් සියල්ලක්ම වැළකීලා ගියා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා ගැන මම හිතනවා අපි නැවත වාරයක් පසු විපරම් කරන්න ඕනේ. ඒ වගේ මේකේ අද මේ වරාය නගරයක් විදිහට 2041 වර්ෂයේ වෙද්දී දියුණු කරන්න, ඒ වගේම ආයෝජක ගනේ වැඩපිළිවෙල, ඒ වගේම මේකට තියෙන අලුත් concept සියල්ලම මේ තුර අන්තර්ගත වෙනවා. ඉතින් චීනෙත් ඇත්තරම චීනේ මහා විශාල දෙවැන්ත රටක් වෙලත් චීනෙත් මේ වගේ ව්‍යාප්ති ගණනාවක් මේ රට තුළ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒත් මුහුදු කොට කරලා ඒ වගේ ව්‍යාප්ති ක්‍රියාත්මක කරලා තියෙනවා. ජපානෙත් එහෙම කරලා තියෙනවා. සිංගප්පූරුවෙත් එහෙම කරලා තියෙනවා. ඉතින් මම හිතනවා අද ලෝකයේ බොහෝ රටවල් අද මේ නවීන ලෝකයේත් එක්ක තරඟ කරද්දී ඔවුන්ගේ අලුත් සංකල්ප ඉස්සරහට ගෙනෙල්ලා ඒ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න විශාල වැඩකටසක් කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙනවා කියන කාරණය මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අපිට මතකයි ඒ වෙලාවේ දැන් හයිවේ හැදුවා. හයිවේ හැදුවාම කිව්වා, බොහෝ අය කිව්වා හයිවේ ඛණ්ඩද කියලා ඇහුවා. ගම් දෙකඩ වෙනවා කියලා කිව්වා. ඒ වගේම ගම් වල තියෙන ඥාතිත්වයන් නැති වෙනවා කියලා කිව්වා. අන්තර් සම්බන්ධතාවයන් නැති වෙනවා කියලා කිව්වා. අද බලන්න ඇත්තටම අපේ පැය දැන් ඉස්සර අපි කතරගමට අපි යන්න අපි මම දැන් කුලියපිටියේ අපි ජීවත් වෙන පුද්ගලයෙක් විදිහට පැය සාමාන්‍යයෙන් අපිට මතක කාලේ පැය 5ක් හෝ 6ක් යනවා. අදේ ගමන කෙටි කරලා තියෙනවා. කාලය ඉතුරු කරලා තියෙනවා. ඉතින් ලෝකයේත් එක තරඟ කරනවා කියන්නේ ඒකයි. ලෝකයේත් එක තරඟ කරන්න නම් ඒ කාලේ කලමනාකාරීත්වයක් තියෙන්න ඕනේ. අපි තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. හැබැයි තාක්ෂණය අපි වැදගත් දේවල් ගන්න ඕනේ. දැන් අපි මං දෙන අපි විපක්ෂ නායකතුමා කතා කරා සමාජ මාධ්‍යාලා සම්බන්ධයෙන්. ඇතරම සමාජ මාධ්‍යාලා හොඳයි. ජනතා මතයක් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියක් තියෙන්න ඕනේ. හැබැයි ඒ තොරතුරු වැරදි විදිහට සමාජගත වෙනවනම් ඒ වගේම තවත් කෙනෙකුගේ විශේෂයෙන්ම අපි දන්නවා පුද්ගල ප්‍රතිරූපය මිනිස් විනාශ කිරීම සඳහා එහෙම වෙනවනම් ඒවට යම් යම් නියාමනයන් තියෙන්න ඕනේ. ඉතින් එතනදී අපි දන්නවා එතුමාත් සමහරලාවට ඊළඟ රටේ නායකත්වයට ආවොත් එහෙම මේ දේවල් ගැන අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඉතින් රටේ විපක්ෂ නායකතුමා විදිහට මේවා දිහා හොඳ ඉතාමත්ම ධනාත්මකව බලලා ඒ වගේම ඒවට අවශ්‍ය නීති අනපනත් ගෙනේ මේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය දැන් බලන්න කොච්චර නම් පිරිසකගේ තරුණ දරුවන් පිරිසකගේ ජීවිත විනාශ වුණාද පහුගිය කාලේ පුරාවට. අපි දන්නවා මේ සමාජ මාධ්‍යාලා හින්දා මුළු අනාගතේම අඳුරු කරගත්ත දරුවෝ ඉන්නවා. අපි ගත්තේ මේ තාක්ෂණයේ වැරදි පැත්ත. ඒකට අවශ්‍යයි නීති රීති. මම දන්න විදිහට චීනයේ ඔය සමාජ මාධ්‍යාලා සම්පූර්ණ තහනම්. අපි අහලා තියෙනවා, අපි දැකලා තියෙනවා චීනයේ කොමියුනිස්ට් රටක් විදිහට එයාගෙත් යම් යම් සීමාවන් තියෙනවා. ඒ යම් යම් සීමා තුල ඉඳගෙන තමයි එයාලා මේ රටේ දෙවැන්ත සංවර්ධනය කරගෙන ගිහිල්ලා තියෙන්නේ. අද ලෝකයේ ආර්ථිකයේ සම්පූර්ණම හසුරවන රටවට චීනේ පත් වෙලා තියෙන්නේ. ඒ ගත්ත තීන්දුව නිසා. එහෙනම් අපි තාමත් මේ ලිම්මැඩි සංකල්පේ ඉඳලා අන්ද කුමාර සානායක මහත්තයා එකක් කියද්දි, විපක්ෂ නායකතුමා එකක් කියද්දි, ඒ වගේම ආණ්ඩු පක්ෂේ අපි තවත් එකක් කියද්දි මේ දේවල් කවදාවත් අපිට මේ රට සංවර්ධනය කරන්න හම්බ වෙන්නේ නැහැ කියන කාරණේ මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕනේ. එහෙනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට තියෙන යම් වගකීමක්. ඒ වගකීම අපි ඉෂ්ට කරන්න නම් අපි සියලු දෙනාම මේ වෙනුවෙන් යම් දායකත්වයක්, යම් කැපකිරීමක් කරන්න ඕන කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. යම් යම් ලොකු දේවල් අපිට කියන්න පුළුවන්. ඒ වගේම අලුත් අපි
මේ රටේ කාලයක් තියෙනවා.
මේ රටේ අලුත් ප්‍රවණතාවයන් නිර්මාණය වෙනවා, ලෝකයේ අලුත් ප්‍රවණතාවයන් නිර්මාණය වෙනවා. ඒ ප්‍රවණතාවන් එක අපි ඉස්සරහට ගියේ නැත්නම් අපිට හැමදාමත් ජීවත් වෙන්න වෙන්නේ ලිම් මැඩි සංකල්ප ඉඳලා. එහෙනම් අපි විශේෂයෙන්ම විපක්ෂයේ බොහෝ අයට කියන්න ඕනේ මේවට අපිට උදව් කරන්න ඕනේ. ඒ වගේම දැන් අද ඇත්තටම බංකොලොත් කරගත්තෙත් අපිමයි. ඒ බංකොලොත් කියන ලේබලේ ගහගත්තෙත් අපිමයි. ඉතින් ඒකට එහා පැත්තෙන් හිනා වෙලා හරියන්නේ නැහැ. ඒ යම් වැරදි මාර්ගයක ගියා නම් ඒ මාර්ගය පෙන්ලා දෙනවා වගේ ඔයාලට අවශ්‍ය විසඳුම් විකල්ප ඉදිරිපත් කරන්න ඕනේ. මම දැක්කේ නැහැ කවදාවත් ඒ අවශ්‍ය විකල්පයන් ඉදිරිපත් කරන අනුරුද්ධ සානායක මහත්තයාවත් විපක්ෂ නායකතුමාවත් වෙන කවුරුවත් ඒ අවශ්‍ය විකල්ප ඉදිරිපත් කරන අපි දැක්කේ නැහැ. ඉතින් මම මේ ගැන මම ඊට වඩා කතා කරන්නේ නැහැ. කාලය ඉක්මවා ගිහලා තියෙන හින්දා අපි විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ ඊට අමතර කාරණයක් සම්බන්ධයෙන් කතා කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2022 11 8 දින ආබාධිත රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ සමග ආබාධිත විශ්‍රාමික රණවිරුවන්. ඒ කියන්නේ අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කළ තියෙන චක්‍රලේඛය. මේකට අදාළ කාරණයක් නෙමෙයි. මම කලහාලේ නැති හින්දා මම කියන්නේ. එතකොට අද ඒ අයගේ විශ්‍රාමිකෙන් රණවිරුව මේ රටට විශාල සේවාවක් කරා. අද අපි ජීවත් වෙන්නේ එතුමන්ලා හින්දා. ඒ වගේම අද මේ රටේ අපි යහට මෙහාට යන්නේ අපේ ගම් වලින් ගිහිල්ලා යුද්ධට ගිහිල්ලා මියගිය ආබාධිත ලක් වෙච්ච රණවිරුවෝ හින්දා. අද ඒ චක්‍රලේඛය නිසා මම හිතන්නේ විශාල අවඩක් සිද්ධ වෙලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද ඒ දැන් මේ චක්‍රලේඛයට අනුව දිය ගිහිල්ලා මියගිය විදුලි සරවැදීමේ මියගිය රියැදුරුගේ මියගියොත් මරණ පරිශ්‍රයේදී ආබාධිත හේතුන් මත නො ඉහත හේතුන් මත මියගියොත් ඔහුගෙන් යැපෙන්නන් හට වැටුප්පා දීමනා කප්පාදු කරන්න චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා. මේක වැරදි. ඉන්ද විශේෂයෙන් මේ ගැන අපේ රාජ්‍ය ආරක්ෂක අපේ මේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා ඉන්නවා. අපි ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ සම්බන්ධයෙන්. හරි ඇත්තටම මේක ඒ අයගේ මුළු සම්පූර්ණම ජීවිකාවම රැකෙන්නේ මේ ඉන්න ඒ රණවිරුවෝ හින්දා. ගෙවල්වලින් දරුවන් පවා යැපෙන්නේ ඒ හේතුවේ. ඒ හින්දා හදිසි මේ චක්‍රලේඛය නිසා යම් අවඩක් මේ රණවිරුවන්ට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිවැරදි කරන්න කියන ගෞරවණීය ඉල්ලීම මම මේ අවස්ථාවේ කරන්න කැමතියි. ඉතින් ඇත්තටම අපි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ අලුත් ලෝකේ නව ලෝකේ අපි අලුත් ඉදිරි හිතන්න ඕන විවේචන තියෙන්න පුළුවන්. අපි හැමදාම අපදාම කතා කරුත් කියන්නේ මට අපිට ඇහෙන්නේ අපි අලුත් මන්ත්‍රීවරු විදිහට ආපු දවස ඉඳන් මේක ඇහුවේ එකම වචනේ තමයි හොරා. අරු හොරකම් කරලා තියෙනවා, මූ හොරකම් කරලා තියෙනවා. හැබැයි අරගෙන බැලුවොත් එහෙම කතා කරන අගෙත් පැටිගිරිය එහෙමම තමයි. ඒ වගේම අරන් බලුවොත් එහෙම ඉතිහාසයේ බොහෝ දෙනෙකු සමහර ලාවට මිනී මරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා. ඒ පැටිගිරියන් එහෙමම තමයි. ඉතින් අපි ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේ මං හිතනවා මේ වාදයන් නවත්තන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. අද මහජනතාවගේ හුදෙක් මහජනතාවට අද තියෙන අද තියෙන බොහෝ දේවල් අද මේ දේවල් අහන්න නෙමෙයි ජනතාව පාර්ලිමේන්තුවේ මේ විවාදයන් බලන්න. එහෙනම් අපේ අනාගත පරම දැන් උඩට ඇවිල්ලා දරුවෝ උදේ ඉඳන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳන් අහන්නෙම එක්කෝ මොකක් හරි උදේ අර 10ට යන රූපවාහිනියට කියන මේ ජනප්‍රිය වීම සඳහා කියන මාතෘකාවක් අරගෙන පැය ගණන් කතා කරන
කීපදෙනෙක්ගේ
මූණන් තමයි දකින්නේ. හොඳ යෝජනා තියෙනවා මේ සභාවන්තුල හොඳ සාරගර්භ විවාදයන් ගැන. නමුත් ඒක මාතෘකාවක්වත් බොහෝ වෙලාවට යන්නේ කොහේ හරි කෙනෙක් කියලා කුණුහරුපයක් කිව්වොත් එහෙම ඒ කුණුහරුපේ තමයි විකාශනය වෙන්නේ. ඉතින් හින්දා එකත් මම මේ අවස්ථාවේ සිහිපත් කරන්නේ විශේෂයෙන් වරාය නගර ව්‍යාපෘතිය අපේ දිනුම් මම්මුගේ අමතුමා ගැන අපි සඳහන් කරනවා. තරුණ අමාත්‍යවරයෙක් විදිහට විශාල කැපකිරීමක් කරනවා. උසාල උනන්දුවක් තියෙනවා අතරම එතුමාට. අපි දන්නවා අපේ පුද්ගලයේ ගණන්ලා එහෙම කතා කරලා ආයෝජක මේ රටට ගෙන්න ගන්න විශාල කැපකිරීමක් කරන අමාත්‍යවරයෙක් එතුමා. ඒ තරුණයෙක් විදිහට අපි එතුමාට ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය දායකත්වය මේ වෙනුවෙන් අපි ලබා දෙනවා කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ගෞරවනීය ස්තුති පිරිනමයි මන් හඳ වෙනවා. බොහොම මෙසුරු.
බොහොම ස්තුති ගරුමන්තවා. ඊළඟට ගරු උද්‍යාන කිරිඳගොඩ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. ගරු කුමාරසිරි මැතිතුමාගේ කාලයත් මට ගන්න කිව්වා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
එතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා. එතකොට 18ක්.
බොහොමත්ම ස්තුතියි. ඇත්තටම අද මේ රටේ දේශීය ආර්ථිකයේ වැදගත් පිම්මකට අවශ්‍ය පනතක විශේෂ අතිවිශේෂ ගැසට්පත්‍රයක් මගින් ඒ අවශ්‍ය නීති රීති රාමුවන් ගොනු කිරීමක් සිදු කරලා තියෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාව මේ වෙලාවේ විදේශ ආයෝජන පිපාසයෙන් පෙළෙන රටක්. මේ ආර්ථිකය බිඳ වැටිලා ගොඩ එන්නට නම් අනිවාර්යෙන් විදේශ ආයෝජනවල ලොකු සහයෝගයක් ශක්තියක් මේ රටට ලැබෙන්න ඕන. මේක තමයි මූලික පරම අභිලාෂයේ විය යුත්තේ රටක් විදියට. මේකට දේශපාලනයක් නැහැ. මේකට තියෙන්න ඕනේ අපි ජාතියක් විදියට සියලු දෙනාම ඒකරාශීව එක්සිත්ව මේ රටේ ඉදිරි ගමනට ඒ අවශ්‍ය ශක්තිය ලබා දීම. ඇත්තටම මේ වරාය නගර සංකල්පය කියන එක මතභේදයට අර්බුද රැසකට යොමු වෙච්ච එකක්. මේ වැඩසටහන ආරම්භ කරලා වසර ගාණක් ගියාට පස්සේ විවිධ දේශපාලනික හේතුන් මත මේ වැඩසටහන අඩාල වෙනවා. අවසානයේ අපිට විශාල වන්දියක් ගෙවන්නට වෙලා තමයි මේක දෙවෙනි අදියර ක්‍රියාත්මක කරන්න වෙන්නේ. මේක තුළ අපි දැක්ක ඇත්තටම අර සම්ප්‍රදායික කුහක දේශපාලනයේ ප්‍රතිඵල. මේක කොයි පැත්තේ හිටියත් කවුරු කරත් වැරද්ද වැරද්දම තමයි. ඒ හින්දා මම හිතන්නේ අද නායකත්වයේ දරන කට්ටිය රටේ එදා මේකට විරුද්ධ වුණා. හැබැයි අද මේක තුළින් රටට විදේශ ආයෝජන ගෙනීම සඳහා අවශ්‍ය නැන නුවණ ලැබිලා තිබීම සම්බන්ධයෙන් මම හිතන්නේ මම බොහොමත්ම සන්තෝෂ වෙනවා. මම විශේෂයෙන් මේ ආයෝජන ප්‍රවර්ධන ගරු නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා දන්නවා. විදේශ ආයෝජකයන් එක්ක ගනුදෙනු කරනකොට මටත් ඒ හැකියාව ලැබිලා තියෙනවා. ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ට ආයෝජනය කරන්න සුදුසු වටපිටාවක් දෙන්න කියලා. ඔවුන් වෙන මොකුත් ඉල්ලන්නේ නැහැ. ඔවුන් ඉල්ලන්නේ මේ රටේ ආයෝජකයන්ට සුදුසු වටපිටාවක් ඇති කරලා දෙන්න කියලා. ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතීන් ප්‍රමාදයකින් තොරව සන්තෝෂම් ගෙවීමකින් තොරව කරගන්න ඉඩකට දෙන්න කියලා. එහෙම වුණොත් තමයි මේ රටේ ආයෝජකයෝ ඉන්නේ. එහෙම නැත්නම් අද රුසියාවේ ඉන්න ආයෝජකයෝ බහුතරයක් ඩුබායි රාජ්‍යය තමයි ආයෝජනය කරන්නේ. ඔවුන් ඇමරිකාන් ඩොලර් බිලියන ගණනින් ඒ රටවල ආයෝජනය කරද්දී අවම වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන ගණනක ආයෝජනයක් හරි අපිට ගෙන්න ගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නට ඕනේ. එහෙනම් මුලින්ම අපි ව්‍යාපාර කිරීමේ ඒ දර්ශකය ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ ඉස්සරහට යන්න ඕනේ. මේක තමයි වැදගත්ම දේ. මේ සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය කරන්න මේ වරාය නගර කෙටුම්පත් අත් සම මේ ගැසට් පත්‍රයත් සමග යම්කිසි ප්‍රවණතාවයක් ලැබිලා තියෙනවා. මේ තුල අපි විශේෂයෙන් මේ ඩිජිටල් කරණය ගරු අමාත්‍යතුමා වැදගත් වෙනවා. මොකද අපි දැකලා තියෙනවා ගොඩක් නිවසක ගමේ ප්‍රාදේශ සභාවට ගිහිල්ලා ප්ලෑන් එකක් අනුමත කරන්න ගියත් නොසිතූ ආකාරයෙන් ප්‍රමාද වෙනවා. මේ ප්‍රමාදය සාධාරණ ප්‍රමාද නොවේ. මේක ඉක්මන් කරගන්න නම් සන්තෝෂම් ගෙවන්න වෙනවා. ඒ වගේ තත්ත්වයක් මේ රටේ විදේශ ආයෝජකයන්ට ඇති වුණාම මේක කටින් කට ගිහිල්ලා කිසිම රටක ආයෝජකයෙක් මේ රටට එන්නේ නැහැ. එහෙනම් මූලිකව ඒක නැති කිරීම සඳහා තියෙන හොඳම ප්ලැට්ෆෝම් එකක් තමයි ඩිජිටලයිසේෂන්. ඒකත් එක්ක මේ ගනුදෙනු කරන්න ගත්තොත් අපිට මම හිතන්නේ විශේෂයෙන් ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් වේවි. ඒ වගේම මම යෝජනාවක් කරන්න කැමති. මේක සමහරට මතභේදයට තුඩු දෙන්න පුළුවන්, කතිකාවතට ලක් වෙන්න පුළුවන්. හැබැයි මම දකින දෙයක් තමයි මේ රටේ ඉන විදේශ ආයෝජකයන්ට ඉඩම් මිලදී ගැනීම සඳහා අවශ්‍ය හැකියාව ලබා දෙන්න ඕනේ. මේක 2001 කලින් මේ රටේ තිබ්බා 100%ක් බද්දක් ඇතුව විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීමේ නිදහස තිබ්බා. ඒතර මේක තුලින් අපිට ඩොලර් බද්දක් රටට ගලපා ගැනීම හැකියාවක් තිබෙනවා. ඒ ආයෝජක යන දවසක මේ ඉඩම අරන් යන්නේ නැහැ. මේ ඉඩම මේ රටේ තියෙනවා. මේක තමයි සිංගප්පූරුව ක්‍රියාත්මක කරේ, ලීකුවන්ව ක්‍රියාත්මක කරේ ඒක. ඒ හින්දා තමයි මේ රටේ විදේශ ආයෝජන ඇවිල්ලා සිංගප්පූරුව අද තියෙන තත්ත්වයට ආවේ. අපි මේ සම්ප්‍රදායික මතවාද තුල ඉඳලා විදේශ ආයෝජකයන් ගෙන්න ගන්න තියෙන හොඳම සුදුසුම අවස්ථාව මගහැර ගන්නවා මේ ඉඩම් මිලදී ගැනීමට තියෙන බාධා ඇති කරලා. මොකද මම දන්නවා පුද්ගලිකවම සමහරලාට ආයෝජකයකට ඉඩමක් ගන්න ඕන නම් එක්කෝ සමාගමක් ඇති කරලා ඒ සමාගම තුල 49% කොටස් හිමිකාරීත්වයක් දරන. නමුත් ඔහුට 100% අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් 99 අවුරුදු බදුකර යන්න ඕනේ. එහෙම නැත්නම් බහුතරයක් පහුගේ කාලය කරේ දේශීයව හිතවතෙක් අල්ලාගෙන ඔහුගේ නමට තමයි ඉඩම ගන්නෙ. හැබැයි අන්තිමේ මේ ගනුදෙනු ඉවරෙන්නේ උසාවිය වලින්. එහෙනම් මේ ආයෝජකව ගෙන්නන්න නම් මේ ගැන අලුත් විදිහට හිතන්න ඕනේ. නැවතත් මම හිතන්නේ ඩොලර් බද්දක් තුල ඉඩම් මිලදී ගැනීම නිදහස විදේශිකයන්ට දෙන්න ඕනේ අවම වශයෙන් අවුරුදු 3කට. අවම වශයෙන් අවුරුදු 3කට. එතකොට මම හිතන්නේ මේ රෂ්‍යකත් එක්ක අපිට ලොකු විදේශ ආයෝජන සහ තව කොන්දේසි අපිට දාන්න පුළුවන් අවුරුදු 3ක් උඩ මේ ව්‍යාපෘති අවසන් කරන්නට ඕනේ. මේ සියල්ලම කොන්දේසිත් එක්ක ගිහිල්ලා රටේ විදේශ ආයෝජන මේ තරංගකාරීත්වයක් ඇති කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මම කතා කරන්න සූදානම් මේ රටේ අද දැවෙන ප්‍රශ්නයක් ගැන උදේ පාර්ලිමේන්තුවේ කතා වුණා. මේ දරුවන්ගේ උසස් පෙළ විභාගයේ සම්බන්ධයෙන් ඇත්තටම මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225ගෙම ජංගම දුරකථන වලට ඊයේ පෙරේදා මේ පණිවිඩ එන්නට ඇති. දරුවන්ගේ ඉල්ලීම්. හැබැයි මම මේක ඉල්ලීම් ආපු පමණින්ම ඒ ගැන කතා කරන්න උත්සාහ කරේනේ. මම ඒ දරුවන්ට නැවත කතා කරලා ඔවුන්ගේ ප්‍රතිඵල ලේඛන ඉල්ලුවා. ඔවුන්ගේ තොරතුරු ඉල්ලුවා. මොකද එහෙම නැත්නම් මේක මේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ ව්‍යාපෘතියක් විදිහට දකින්න පුළුවන් හින්දා. හැබැයි මේ දරුවෝ එවලා තිබ්බ ප්‍රතිඵල ලේඛන එක බලනකොට ඔවුන්ගේ කතා අහනකොට පියෙක් විදිහට මම හිතන්නේ අපිට හරිම කනගාටුදායක තත්ත්වයක් ඇති වෙනවා. අපි උසස් පෙළ කරේ 88 89 ඒ භීෂණ වකවානුවේ. ඒ කාලෙත් අපිට සිලබස් එක කවර් කරගන්න බැරි වුණා. ඒ කාලේ අපි එක සීසන් එකේ මාස 6ක් 7ක් ගියා. මොකද පාසල් පැවැත්ුනේ නැහැ. හැබැයි විභාග නියමිත කාලවලට තිබ්බා. හැබැයි අද දරුවන්ට මේ කොවිඩ් වසංගතයත් එක්ක ආර්ථික අර්බුදයත් එක්ක මේ પરම්පරාවේ දරුවන්ට අපිට වගේ දරා ගැනීම ශක්තියකුත් නැහැ. අපිට වගේ වේගෙන් වෙනස් වීමේ හැකියාවකුත් ඇති වෙලා නැහැ අද සමාජ තත්ත්වයන් තුළ. ඒ හින්දා තමයි මේ වෙන පණිවුඩේ වෙන දරුවෝ බොහෝ දෙනෙක් කියන්නේ අපි මානසික පීඩනයට බෙහෙත් ගන්නවා. අපිට මේ විභාගේ කල් දාලා දෙන්න උදව් කරන්න. එකම එක දරුවා යවලා තියෙන්නේ අද පණිවිඩයක් විභාගේ කල් දාන්න එපා කියලා මම ඒකත් කියන්න ඕනේ. ඒ දෙවෙනි වර මම පෙනී ඉන්න තීන්දුව කරා. ඒ අනුව මම සූදානම් වුණා. ඒ හින්දා විභාගේ කල් දාන්න එපා කියලා. හැබැයි බහුතරයක් ප්‍රතිඵල එනකන් ඉඳලා තමයි තීන්දුව කරන්නේ නැවතත් විභාගයට යනවද නැද්ද කියන එක. මොකද යම් කිසි විශ්වාසයක් ඇතිවරම විභාගයට මුහුණ දීලා ප්‍රතිඵල ලේඛනයේ දකින්නකන් ඒ විශ්වාසය බිඳලා ගන්නේ නැහැ. මේ ප්‍රතිඵල ඇවිල්ලා දවස් 84ක් වැනි කාලයක් තුල මේ විභාගය පවත්වනවා නම් මේ දරුවන්ට අසාධාරණයක් වෙනවා කියන එකත් පේනවා. හින්දා මේ දෙපැත්තම අපි සාවධානව ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ වගේම රටේ විභාග කාලසටහන නැවතත් යාවත් කාලින විය යුතුයි. ඒ සඳහා මම හිතන්නේ ගරු අධ්‍යාපන අමාත්‍යවරයා විශේෂ වැඩසටහනක ක්‍රියාත්මක වෙනවා. ඒ අරමුණ හොඳයි. ඒ අරමුණට යන්න මම හිතන්නේ වැදගත් වෙනවා. එක ජන දරුවන් කොට්ටාශයක් පමණක් සන්තෝෂයෙන් ලක් කළා. තවත් අහිංසක දරුවෝ කොටසකට දුකක් දීලා මේක කරන්න බෑ. ඒ හින්දා ප්‍රායෝගිකව 2024 පළමු වාරයේ ආරම්භ වීමට ප්‍රථමයෙන් මේ විභාගය පවත්වලා දරුවන්ට සූදානම් වීම සඳහා සාධාරණ කාලයකුත් දීලා ඒ අවශ්‍ය කටයුතු කළ යුතුයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන අතර ගරු අධ්‍යාපන ඇමතිතුමාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනා මෙතන නැති වුණත් මේ සම්බන්ධයෙන් සාවධානව ඇහුම්කන් දෙන්න. මොකද ඔබතුමාගේ ගෙදර දරුවන්ට විතරක් නෙමෙයි අද මේ රටේ පෙරපාසලේ ඉඳලා විශ්වවිද්‍යාල දක්වා යන දරුවන්ගේ පියා බවට නොනිල වශයෙන් පත් වෙලා ඉන්න හින්දා. ඒ වගේම අපේ පෙරේදා දැකපු කනගාටුදායක පුතක් තමයි මේ වෙඩි ප්‍රහාරයක් මැද්දේ කුඩා දැරිවියක් මිය යනවා. මේ රටේ ලොකු ඝාතන සංස්කෘතියක් ඇති වෙලා තියෙන්නේ. මේ ඝාතන සංස්කෘතිය තුළ මම හිතන්නේ ආයෝජකයෙක් ගෙන්න ගන්නත් බෑ මේ தත්ත්වය තුළ. අපි දන්නවා සමහර අප්‍රිකානු රාජ්‍යවල ආයෝජනය කරපු අය ගරු අමාත්‍යතුමනි ඔවුන් යන්නේ හමුදා ආරක්ෂා ඇතුළු තමයි රටට ගොඩ බහින්නේ. ඔවුන් ගොඩ බහැලා ගිහිල්ලා ඔවුන්ගේ ව්‍යාපාරවල නිරත වෙලා නැවතත් එනකන් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය ගැන ආරක්ෂාව ගැන විශ්වාසයක් නැහැ. දැන් අපේ රටෙත් එහෙම තත්ත්වයක් ඇති වේද කියන සැකය මතුවෙන. මොකද පහුගිය කාලය තුල හමුදාවලින් විතරක් සේවය අත්හැර ගිය ප්‍රමාණය 25,000කට වැඩි. මට හිතාගන්න බෑ මේ තරම් ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවක රජයේ රැකියාවක් දාලා මෙහෙම එළියට යන්නේ ඇයි කියලා. අඩුගානේ මොවුන් විදේශගත වෙනවනම් විදේශ රැකියාවකට යනවනම් මේ රටේ ඩොලර් ආදායම හරි ඉහළ යාවි. හැබැයි මේයින් බහුතර කොටසක් නැවතත් වෙනත් නීති විරෝධී කණ්ඩායම් වලට ගොනු වෙනවද කියන එක මේ රජයේ විශේෂයෙන් සලකා බැලිය යුතුයි. මේක දැඩි ප්‍රශ්නයක්. අපිට උනත් පාරක යන්න බයයි. අනුන්ට තියෙන වෙඩිල්ලක් අපිට වදීද කියලා. දැන් උද්දික ප්‍රේමරත්න මහත්මයාට වෙඩි ප්‍රහාරයක් එල්ලලා තිනවා. මෙන්න මේවා සම්බන්ධයෙන් අපි විරෝධය මතු කරනවා හා සමානවම මේ සම්බන්ධයෙන් විශේෂයෙන් ඉක්මනින් පරීක්ෂණ පැවැත්විය යුතුයි කියන එකත් කියන්න ඕනේ. මොකද එහෙම නැත්නම් මේවා විහිළුවට ගන්න පිරිසකුත් මේ රටේ ඇති වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ රටේ ජනතාවට නිදහසේ ගමන් බිමන් යාමේ අයිතිය සුරක්ෂිත කිරීමේ වගකීම රජයක් විදිහට අද තියෙනවා. රජයක් විදිහට ඒ වගකීම මගහරිනවා නම් ඒ වගේම හමුදාවෙන් 25,000කට වැඩි ප්‍රමාණයක් කෙටි කාලය ඇතුළ සේවය අත්හැර ගිහිලා තියෙද්දී ඔවුන් පිළිබඳ වාර්තා ලබාගෙන මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි. මොකක්ද මොවුන් කරන්නේ මේ රැකියාව අත්හැරලා ගිහිල්ලා මොවුන් කුමන කණ්ඩායම් වලට සහභාගී වෙලා ඉන්නවද? මේ රටේ හැමතැනම ආයුධ හම්බ වෙනවා. මේ වගේන් ඉදිරියේ මොනවද වෙන්න තියෙන හානිදායක තත්ත්වයන් පිළිබඳ විශේෂ විමර්ශනයක් කළ යුතුයි. මොකද අපි දකින්නවා අද මැතිවරණ උණුසුමක් ඉස්සරහට එනවා පෙනිපෙනි. ජාතිවාදය ආගම්වාදය උලුප්පන්න හදන දේශපාලඥයෝ පිරිසක්. ඒ වගේම අපි දකිනවා ඒ වගේම වාසි ගන්න උත්සාහ කරන තවත් පිරිස්. එතකොට මේ රට අපි තවදුරටත් බෙදෙනවාද? අපි දේශපාලන වශයෙන් බෙදිලා ඉවරයි ආගමික වශයෙන් බෙදිලා ඉවරයි ජාතීන් වශයෙන් බෙදිලා ඉවරයි තව තවත් බෙදීම් ඇති කරගන්නවද සියල්ලම එකම ජාතියක් විදිහට එකතැනක ඉලා වන් නේෂන් ශ්‍රී ලංකා කියන ටැග් එක යටතේ එකතු වෙනවද කියන එක හිතන්නට වෙනවා මොකද මේ රට බෙදෙන තරමට විදේශීය දේශපාලන ලේසි මේ රට පාලනය කරන්න මේක තමයි සරල යථාර්ථය මේක තේරුම් ගත්තේ නැහැ අපි 80 දශකයේ ඉඳලම අපි හැමදාම මේවා ගැන කතා කරාට ඡන්දයක් ලං වෙනකොට මම තමයි යහවල් ජාතියේ නායකයා මම තමයි යහවල් ජාතියට නායකත්වය දෙන්නේ මම තමයි යහවල් ආගම රැකගන්නේ කියන මතවාදී සමාජගත කරමින් සමාජ බෙදීම් ඇති කරනවා මේවා ගැන අපි කතා කරාට මම හිතන්නේ කිසි කෙනෙක් අවධානය යොමු කරන්නේ නැහැ මොකද ඉදිරියේ තියෙන මැතිවරණ ඊට වැඩිය වැදගත් උන්ට හැබැයි අවසානයේ එකම රතුලේ තියෙන මිනිස්සු තමයි මරාගන්නේ එකම රතුලේ තියෙන මිනිස්සු තමයි මරාගන්නේ අර සුනිල් ආරියරත්න ලිව්වා නන්දා මාලනීට කවියක් ගීතයක් 88 89 පවනට උරේ පලා සැතකින් බලන් රුහිරු එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු කියලා මේ එක රතුලේ අපි මරාගන්නේ දෙකට බෙදිලා මෙන්න මේ தત્ත්වය වැළැක්වීම සඳහා මම හිතන්නේ රජයත් විපක්ෂයත් විදිහට එක තැනකට ආ යුතුයි එක කතිකාවතකට ආ යුතුයි එහෙම නැත්නම් නැවතත් අවුරුදු 30 40ක යුද්ධයකට අපි යන්න යනවාද මේ හෙට අනිද්දා පේන මැතිවරණයක් උදෙසා කරන මේ විගඩන් නාඩගම් මේ මගඩිත් ඔස්සේ කියන එක තමයි මට අහන්න තියෙන්නේ ඇත්තටම අපි ආයෝජනයේ පැත්තට නැවතත් කතා කරන්න ගත්තොත් ගරු අමාත්‍යතුමනි මේ රටේ අපි විදේශ ආයෝජකයන් ගැන විතරක් කතා කරලා මදි. ඔය දේශීයව ආයෝජනය කරපු පිරිස් බහුතරයක් අද අසන්න භාවයට පත් වෙලා ඉන්නවා. මේ රටේ මේ බදු ක්‍රමයේ තුල ව්‍යාපාරිකයන්ට නැවත ඔවුන්ගේ ව්‍යාපාර ඉදිරියට ගෙන යාම සඳහා මුදල් යොදා ගැනීමේ හැකියාවක් නැති වෙලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැසක් ඉතාම අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඔවුන් තමයි මේ රටේ වැඩිපුර රැකියා අවස්ථා බිහි කරලා තියෙන්නේ. ඔවුන් තමයි මේ රටේ පවුල් රැසක් නඩත්තු කරන්නේ. ඔවුන් තමයි මේ රටේ ජාතික ආදායමට විශාල මුදලක් එකතු කරන්නේ. හැබැයි පහුගිය අවුරුදු කීපේ මුළුල්ලේම පීඩාවට ලක්ුණේ ඔවුන්. පහුගිය අවුරුදු කීපේ මුළුල්ලේම ඔවුන්ට කිසිදු සහනයක් ලැබුණේ නැහැ. අපි මොරටෝරියම් දුන්නා කියලා මහා ලොකුවට කෑ ගැහුවට මොකක්ද දුන්නේ අන්තිමට? ඒකේ පොලියටත් පොලිය හැදෙන ණයක් ලබා දීලා මිස ජනතාවට මේ ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට කිසිදු සහනයක් ලැබිලා නැහැ. ඉතින් මෙන්න මේ தත්ත්වය තුළ දේශීය ආයෝජකයන් ගැන විශේෂයෙන් අවධානය යොමු කරලා ඔවුන්ට අවශ්‍ය සහන ලබා දීලා ඔවුන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් මේ රටේ විදේශ ආයෝජන හා සමගාමීව කරන්නට ඕන. මොකද ඔවුන් තුලින් තමයි අපිට මේ රටේ ජාතික නිෂ්පාදන ඒ වගේ මේ රටේ අනන්‍යතාවය මේ සියල්ලටම ලෝකයට ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ව්‍යාපාරිකයන්ට අපි පුද්ගලිකව කතා කරපුවාම සමහරවිට ඔවුන් ඉන්නේ අන්ත දුක්ඛිත තත්ත්වෙටපත් වෙලා. මම හිතන ඔබතුමත් දන්නා මාත් දන්නා මහනුවර දිස්ත්‍රික්කයේ විතරක් කොපමණ ව්‍යාපාරිකයෝ සංඛ්‍යාවත් තමන්ගේ ව්‍යාපාර වහලා තියෙනවද කියලා. ඒතර මේ තුලින් තමන්ගේ රැකියාව අහිමි වෙච්ච පිරිස් ඔවුන් කොහොමද කන්නේ අඳින්නේ දරුවන් පාසලට යවන්නේ? මේ සියලුම ප්‍රශ්න මතුවලා තියෙනවා. එහෙමනම් අඩුම වශයෙන් ආණ්ඩුවක් විදිහට මේ අවස්ථාවේ මොන අපහසුතාවයන් දුෂ්කරතාවයන් තිබ්බත් මේ අඩු පොලියට ණය ලබා දීලා විදේශ අපි හිතමු මේ ආසියානු සංගරද බැංකුව හරි මොනවා හරි බැංකුවකින් හරි අරගෙන මොවුන්ගේ මේ ව්‍යාපාර ටික ශක්තිමත් කරන්න බිඳ වැටෙන ව්‍යාපාර ඉදිරියට ගෙන යන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම නොකළ හොත් මම හිතන්නේ දේශීය ආයෝජකයන් ලබන අවුරුද්ද වෙනකොට පුළුවන් නම් ඕනුත් උත්සාහ කරයි අර අද දවසේ හැමදාම බුද්ධිමත් දරුවෝ බුද්ධිමත් පිරිස් 300ක් විතර ගුවන් යානයක් පුරලා රටින් යනකොට මේ රටේ ව්‍යාපාරික පැලැන්තියත් රටින් යන්න ගත්තොත් මම හිතන්නේ මේ රටේ 2025 2026 වෙනකොට මොනවා වෙයිද කියලා හිතාගන්න බැරි වෙයි. ඒ හින්දා අඩු ගන්න යන කෙනාට යන්න දීලා ඉන්න කෙනා රැකගැනීමේ ප්‍රතිපත්තියක් අපි රැක කරන්නට ඕනේ. මොකද යන දරුවා හෝ යන පුද්ගලයා ගිහිල්ලා ඔහුගෙන් මේ රටේ ඔහු ඉගෙන ගත්ත දෙයක් ඒ රට තුල ක්‍රියාත්මක කළා යම් කිසි මුදලක් කර රටට එවාවි. හැබැයි මේ රටේ ඉන්න මිනිස්සුන්ට හිඟා කන්න සිද්ධ වෙනවා නම් ඔවුන් එන එවන මුදලිනුත් ප්‍රයෝජනයක් ගන්න අපිට බැරි වේවි. ඉතින් මේ தத்துவය තුල මම හිතන්නේ නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ අභිയോഗාත්මක කාල පරිච්ඡේදයක අපි දන්නවා වැඩ කරනකොට ඉහළට යාම සහ පහළට යාම ප්ලස් සහ මයිනස්ස් හැම වෙලේම තියෙනවා. ඒක ගැන අපි දුක් වෙන්න වේදනාව වෙන්න ඕනේ හරියට අර අවසාන ක්‍රිකට් මැච් එක වගේ. නමුත් හෙට දවසට අපි නිසි ආර්ථික වැඩපිළිවෙලක් මේ රට තුල ඇති කරන්නට ඕනේ. මේ ආර්ථික වැඩපිළිවෙල තුල දේශීය නිෂ්පාදනයන්ට වැඩි අවකාශයක් ලබා දෙන්න ඕනේ. මොකද අපි හැම වෙලෙම විදේශයන්ගෙන් නාණයනය කරලා දේශීය නිෂ්පාදන විනාශ කරන වැඩපිළිවෙලක තමයි පහුගිය අවුරුදු 43 30 හිටියේ. මේ අවුරුදු ගානම තුල අපි කරේ විදේශයෙන් එන බහන්න ගිනල්ලා ඒ කොමිස් වෙළඳාම දිනු කරා මිස රටේ යම් කිසි දෙයක් නිෂ්පාදනය කරලා ඒ නිෂ්පාදන විදේශවලට විකුණලා ආදායමක් ලබා ගන්න උත්සාහ කරේ නැහැ. අපි දන්නවා ගොඩක් තරුණ ව්‍යවසායකයෝ ඉන්නවා මේ රටේ දේශීය කුළුබඩු දේශීය නිෂ්පාදන වෙන එකක් තියෙනවා. මට ඊයේ පෙරේදා හම්බුණා එක ව්‍යවසායකෙක්. ඔහු දේශීය වයින් වර්ග නිෂ්පාදනය කරනවා. ඉතින් ඔවුන්ට අවශ්‍ය වෙළඳපොළ විදේශ වෙළඳපොළ හදා දීම සඳහා මම ඉදන්නේ අපනයන සංවර්ධන මණ්ඩලෙන් වැඩි කාර්යභාරයක් මීට වැඩිය විය යුතුයි. මොකද ඔවුන් විදේශ සංචාරවලට එක්ක යාම හෝ විදේශ වෙළඳ සම්මේලනවල එහෙම නැත්නම් වෙළඳ කුටි ලබා දීම තුල පමණක් ඔවුන්ට ඔවුන්ගේ නිෂ්පාදන විදේශවල ගෙන යාමේ හැකියාවක් නැහැ. මේකට අපි තානාපති සේවය විශේෂයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම නම් දකින්නේ මේ රටේ තානාපති සේවය කාර්යක්ෂමව කිසිම රටක වෙළඳ ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවාද කියන එක. ඉතින් මම හිතන්නේ තරුණ අමාත්‍යවරයෙක් විදිහට ඔබතුමාට ලොකු වගකීමක් තියෙනවා. විශේෂයෙන් රටවල් අතර අන්තර් සම්බන්ධතාවය ඇති කර ගැනීමත් ඔබතුමා මෑතකදීත් මම දැක්ක රටවල් කීපයක සංචාරය කරලා ආවා. එතකොට ඒ තුලින් මේ රටේ තානාපති සේවය විශ්‍රාම සුවේ විඳින්න යන තැනක් නොකර ඔවුන් මේ රටවල් තුල අවම වශයෙන් තරුණ ව්‍යවසායකයන්ට නිර්මාණ ශිල්පීන්ට නිර්මාපකයන්ට නිර්මාණවේදීන්ට මේ සියල්ලටම තෝතැන්නක් හදන්න පුළුවන් පිරිසක් යවන්න වෙනවා. එහෙම නැත්නම් කවදාවත් මේ තරුණයන්ට ඒ අවකාශය ලැබෙන්නේ නැහැ. හැමෝම බලන් ඉන්නේ මේ රටෙන් කොහොමද පැනගන්නේ කියන එක විතරයි. ඉතින් මේ தත්ත්වය වෙනස් කරන්න නම් මේ රට තුල අවකාශය ඇති කරන්න ඕනේ. මේ රට තුල හිතන්න පුළුවන් දරුවන්ට ඔවුන්ට ආදායම උපයා ගන්න, ඔවුන්ගේ අධ්‍යාපනය වර්ධනය කරගන්න, ඔවුන්ගේ ශක්තියින් වර්ධනය කරගන්න පුළුවන් වටපිටාවක් සකස් කරන්න ඕනේ. ඒ සඳහා රජයක් විදියට මීට වැඩිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද අපි දැක්කා පහුගිය අවුරුදු එකහමාරක කාලය තුල අයවැය ලේඛන කීපයක් ආවා. ප්‍රතිපත්ති ප්‍රකාශ කීපයක් ආවා. මේකින් එක පරස්පරයි. එකින් එක පරස්පරයි. අද කියන එක නෙවෙයි හෙට කියන්නේ, හෙට කියන එක නෙවෙයි අනිද්ද කියන්නේ. දැන් ආපහු ඉදිරියේදී මුදල් වර්ෂයේ සඳහා අයවැය ලේඛනයේ සූදානම් වෙනවා. මේවා ගැන පොඩ්ඩක් අපි අවධානය යොමු කරන්නට වෙනවා. කොයි පැත්තටද අපි වැඩි අවධානය යොමු කරන්න ඕනේ? දේශීය ව්‍යාපාර සකස් කරගෙන සංවර්ධනය කරන්න, ශක්තිමත් කරන්න. ඔබතුමා විදේශ ආයෝජන පමණක් නෙවෙයි දේශීය ආයෝජන ගැනත් හිතන්න. ඒ අවශ්‍ය නායකත්වය ලබා දෙන්න. මොකද දේශීය ව්‍යවසායකයා නැකගත්තේ නැත්නම් අපිට කවදාවත් හෙටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම විරකියාව වැඩි වෙන්න යාචකයෝ වැඩි වෙනවා, වංචනිකයෝ වැඩි වෙනවා, දූෂිතයෝ වැඩි වෙනවා. මුකුත්ම කරන්න බැරි නම් ඔන්ලයින් සේල් කරනවා කියලා බොරුවක් සමාජ මාධ්‍ය ඔස්සේ ගිනිහිල්ලා හම්බ කරන පිරිසක් වැඩි වෙනවා. මේකත් ලොකු ප්‍රශ්නයක් අද සමාජයේ. බෙහෙත් වර්ග කියයි, මොන හරි ඉලෙක්ට්‍රොනික ගැජට් කියයි සමාජ මාධ්‍ය තුල දාලා මිනිසුන් රවට්ටන ව්‍යාපාර රැසක් තියෙනවා. මේ සියල්ල
කාලය අවසන් වෙනකොට
මේ සියල්ලම වෙන්නේ මේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල විදිහේ. හින්දා අද මේ අවස්ථාවේ මේ කාලය ලබා දුන්නට ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මේ ආයෝජන සංවර්ධනය පිළිබඳ දේශීය සහ විදේශීය වශයෙන් දෙපැත්තම හිතලා වැඩ කරන්න තීන්දුව తీරන ගන්න ශක්තිය ලැබෙන්න කියලා ඉල්ලමින් නවතින ඔබවත්න ස්තුති.
පාවෙන් සිට ඔබතුමාට. ගරු නිමල්පිය තිසමැතිතුමා ඔබතුමාට මිනිත්තු 9ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද විශේෂයෙන්ම 52කට අදාළ නියෝගයන් සම්බන්ධව විවාදය කෙරෙන මේ මොහොතේ මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. වගේම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේත්, කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත යටතේත්, ඊට අදාළව කරුණු පෙළගස්වද්දී විශේෂයෙන් මීට පෙර ඒ මතුවෙච්ච සියලු කරුණා පිළිබඳවත් අවධානය යොමු කරද්දී අපේ රට මේ මොහොතේ පවතින වාතාවරණයන් දෙස බැලුවත් විශේෂයෙන් අපට කොළඹ නගර වරාය වගේ කියන සංවර්ධන ව්‍යාපෘතියක් විතරකුත් වෙයි, ඊටත් වඩා ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු යුගයක් කියලා අපි විශේෂයෙන්ම හඳුනා ගන්න. ඒ වගේම මේ ව්‍යාපෘතිය පිළිබඳව අපි විශාල බලාපොරොත්තු දල්වාගෙන සිටියත් තාමත් මං හිතනවා අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම සඳහා වෙච්ච ළඟාවීමක් නොතිබෙන තත්ත්වයක් තමයි අපි කවුරුත් අත්දකින්නේ. මං හිතනවා අපේ වගේ රටක මේ ආකාරයේ දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනකොට විශේෂයෙන් අපේ රටේ අවාසනාව තමයි අපේ රටේ රටට හිතකර හෝ අහිතකර, අහිතකර නම් ගැටලුවක් නැහැ, නමුත් හිතකර යම් යම් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන මොහොත වෙනකොටත් ඒ ව්‍යාපෘති කඩාකප්පල් කිරීමේ මෙහෙයුමකුත් අපේ රට අභ්‍යන්තරයේ තිබෙනවා. ඒක විශේෂයෙන් අපේ රටට එරෙහිව ඉන්න විවිධ බලගතු රටවලුත් ඒ කටයුත්තේ නියැලෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන් අපේ රට ලෝක සිතියමේ ඉතාමත්ම අනර්ග තැනක, විශිෂ්ටතම තැනක පිහිටලා තිබුණත්, වාසනාවත් එක්ක පිහිටලා තිබුණත්, සබහාදාම පැත්තෙන් ගත්තත්, අපේ රටේ විවිධ පාරිසරික තත්ත්වයන් පැත්තෙන් ගත්තත්, ඒ වාසනාව තිබුණට අපේ රටේ ජනතාවට ඒ වාසනාව භුක්ති විඳීමේ අවස්ථාව මම හිතනවා අහිමි වෙලා තිබෙනවා. ඒක ඉතා අපේ දීර්ඝ කාලයක් තිස්සේ ඉඳලා ගත්තම අපේ පාලන තන්ත්‍රත් වගකිව යුතුයි. වගේම අපේ රට නැගිටිනවට විරුද්ධව කටයුතු කරන රටවල් ප්‍රමාණයක් තිබෙනවා. අසල්වැසි රට වුණත් කැමති නැහැ අපේ රට දෙපයින් නැගී හිටිනවට. ඒ නිසා මේ වගේ ව්‍යාපෘතියක් ආවත් මේ ව්‍යාපෘතිය හරහා රට ශක්තිමත් වෙයි, රට ස්ථාවර වෙයි කියන බියජනක තත්ත්වයක් භූදේශපාලනය පිළිබඳව, ලෝකදේශපාලනය පිළිබඳව කල්පනා කරන බලවතුන් හැම විටකම අපේ රට කොයි විදිහටද තමන්ගේ සපත්තු අඩියට පාගලා යට කරගන්න පුළුවන්නේ කියලා ඉවර තමයි ඒගොල්ලෝ සැලසුම් ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මං හිතනවා ඒ විවේචනය ගත්තොත් සසල්වැසි ඉන්දියාවටත් මම හිතනවා අපේ පැත්තෙන් තිබෙනවා. ඒ වගේම බටහිර රටවල් පැත්තෙන් ගත්තත් අපේ රට කිසි විටකවත් දිනු වෙනවට, සංවර්ධනය වෙනවට කැමැති අවධානයක් නෙවෙයි ඒ අය කෙරෙහි තියෙන්නේ. ඒ නිසා ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඉඳලා ඒ අයගේ අරමුණුත් සාර්ථක කර ගැනීම සඳහා අපේ රට අභ්‍යන්තරයේ හදපු ඒගොල්ලන්ගේ ගෝලපාලය ඕන තරම් ඉන්නවා. දේශපාලන පක්ෂ විදියට හදාගෙන තිබෙනවා, එන්ජිඕ සංවිධාන විදියට හදාගෙන තිබෙනවා, විවිධ ප්‍රතිගාමී කල්ලි කණ්ඩායම්, ආගමික සංවිධාන, අන්තවාදී ආගමික සංවිධාන විදියට හදාගෙන තිබෙනවා, මූලධර්මවාදී සංවිධාන විදියට හදාගෙන තිබෙනවා. මේ සියලු දෙනාම අපේ රටේ ගමන අඩාල කිරීම සඳහා වෙන්වෙන්වත් සාමූහිකවත් එකට කටයුතු කරනවා. ඒ සියලු දෙනා මෙහෙවන්නේ දෙස් විදෙස් බලවේග. අපේ රටට සතුරු දෙස් විදෙස් බලවේග තමයි පෙළ ගැහිලා මේ සමස්තය බේවන්නේ. විශේෂයෙන් අපි දකිනවා මේ රට අභ්‍යන්තරයේ තිබිච්ච පසුගිය අවාසනාවන්ත ඒ තත්ත්වය පවා පාදක කරගත්ත ගෝල්පය සීනිය අරගලය පවා අවසානයේදී මෙහෙවුවේ බටහිර බලවතුන්, එන්ජිඕ සංවිධාන, තමිල් ඩයස්පෝරා වගේ සංවිධාන තමයි. අපේ ඉන්න යම් තරුණ ප්‍රජාවක් පවා නොමග යවලා ඒ අය පවා මේ කියන කඩාකප්පල්කාරී කටයුතු වලට යොදව ගන්නවා. දේශපාලන පක්ෂ තමුන් නිර්වස්ත්‍ර වෙලා තමුන්ගේ රෙදි උනාදමලා ඒ ඔවුන්ගේ උමනාවන් වෙනුවෙන් හැසිරිච්ච විදිය අපි දැක්කා. ඒ නිසා මං හිතනවා මේ ව්‍යාපෘතිය පිළිබඳව අපි දකිනවා මේ ව්‍යාපෘතිය ඉතා කඩිනමින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ ව්‍යාපෘතිය හරහා අපේ රටට ප්‍රතිලාභ ලැබෙන්නට ඕනේ. මේ රටේ අනාගත පරම්පරාව බලාපොරොත්තු වෙන ඉලක්ක සපුර ගන්න ඕනේ. නමුත් තව එනතුරුත් මේ ක්‍රියාවලිය අපි බලාපොරොත්තු වෙන වේගයෙන් ගමන් නොකිරීම පිළිබඳව අපිට තිබෙනවා ගැටලුවක්. තව තව දැන් මං හිතනවා මේ කියවෙච්ච කරුණුත් එක්ක නව රෙගුලාසි අවශ්‍යයි කියලා කියනවා. ඒ නව රෙගුලාසිත් අරගෙන තව තව මේවා සංශෝධනය කර කර ඉදිරියට යද්දි තවත් මොනතරම් දීර්ඝ කාලයක් මේ කටයුත්ත වෙනුවෙන් වැය වේවිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා දැන් අපි කල්පනා කරන්න ඕන විශේෂයෙන්ම පාර්ලිමේන්තුව හැටියටත් මේ කියන කටයුත්තේ බාධක පුළුවන් තරම් ඉක්මනින් අවසන් කරලා මේ කටයුත්ත සාර්ථක කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන මෙහෙයීම තමයි, මෙහෙයවීම තමයි, කළමනාකරණය තමයි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ වගේම මම හිතනවා ඒ කටයුත්ත
සාර්ථක වෙනවා බලන්න මේ රටේ ජනතාව බොහොම කැමති. ඒ වගේම මේ රටේ කැමැති නිලධාරීන්ගේ පැත්තෙන් ගත්තත් දේශපාලකයන්ගේ පැත්තෙන් ගත්තත් කැමැත්ත තිබෙනවා. හැබැයි අපිට තිබෙනවා ගැටලුවක්. මේ කටයුත්ත ඉදිරියට යන්නේ නැති වෙන්න දේශපාලකයෝ මේකට බාධා කරනවද? නිලධාරීන් මේකට බාධා කරනවද? එහෙම නැත්නම් විදේශ විවිධ ප්‍රතිගාමී බලවේග මේකට බාධා කරනවද කියලා අපිට තිබෙනවා ප්‍රශ්නයක්. ඒ නිසා මම හිතනවා, ඒ නිසා අපි හිතනවා විශේෂයෙන් මෙන්න මේ කියන කටයුත්ත සාර්ථක කරගන්න අපි උත්සාහ ගන්නවා. වගේම තවත් පැත්තකින් විශේෂයෙන්ම අපේ
මිනිත්තු දෙකක කාලයක් තියෙන ගරු
ඉරාන් නරස් ගරු ඇමතිතුමා, එතුමා විශේෂයෙන් මේ අමාත්‍යාංශයේ විශේෂපති බාරගත්තයින් පස්සේ අපි දකිනවා මේ විශේෂයට අයිති නැතත් මම හිතනවා විදේශ ගමන් පත්‍ර සකස් කිරීම පහුගිය වකවානුව තුල තිබුණේ විශාල අර්බුදයක. මොකද ඒක අපි බලාපොරොත්තු වෙච්ච වේගෙන් ඒ කටයුත්ත නවී තිබිච්ච වාතාවරණයක් තිබුණා. හැබැයි ඒ කටයුත්ත විමධ්‍යගත කරලා ඉතාමත්ම වේගින් ඒ අවශ්‍ය කරන විදේශ ගමන් බලපත්‍ර ලබා දීම සඳහා කටයුතු කරලා තිබෙනවා. අපි සතුටු වෙනවා. ඒ නිසා අපි එතුමාට සුබ පතනවා. රටේ ඒ උමනාව සැපිරීම සඳහා කඩිනමින් ඒ අවශ්‍ය කරන තීන්දුව තීරණ ගැනීම පිළිබඳව විශේෂයෙන් අපි සතුටු වෙනවා. ඒ වගේම තමයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කටයුත්ත පිළිබඳවත් අද අදහස් ඉදිරිපත් කිරීමට මේ කටයුත්තට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුණත් ඒ කටයුත්ත ගත්තොත් සංකීර්ණයි. රට පුරාම හද්ද පිටසර ඈත ප්‍රදේශවල අය මේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ විශේෂයෙන් කොළඹ වගේ තැනකට ඇවිල්ලා මේ කටයුතු සාර්ථක කරගන්න උත්සාහ ගන්නදී විශාල වශයෙන් රස්තියාදු වෙනවා, විශාල වශයෙන් තමන්ගේ කාලය අපතේ යනවා. ඒ නිසා මේ කටයුත්ත පිළිබඳව මම හිතනවා තවදුරටත් පුළුල්ව නව වැඩසටහන් යටතේ මෙන්න මේ හැඳුනුම්පත් ලබා දීමේ වැඩසටහන කඩිනම් කළ යුතු තිබෙනවා. ඒ නිසා දැනටත් ඈත හද්ද පිටිසර අපේ ගම්මානවල වගේම වතුකරේ ඈත ප්‍රදේශවල මේ අවශ්‍යතාව තිබෙන බොහෝ අය ඉතාමත්ම අපහසුතා විශාල ප්‍රමාණයකට ගොදුරු වෙලා තිබෙනවා. විශේෂයෙන් ලියකියවිලි සම්පූර්ණ කරද්දී නිලධාරීන් කරලා තියෙන අත්තරදි නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ආයතනයට ඇවිල්ලා හැඳුනුම්පතක් ගන්න යද්දී උත්පන්න සාතිකයේ තියෙන අඩුපාඩුකම් තවත් ලියකියවිලි වල තියෙන අඩුපාඩුකම් එමටයි. ඒ නිසා ඒ නිලධාරීන්ගේ පැත්තෙන් වෙලා තියෙන අඩුපාඩුකම් වලටත් මෙන්න මේ හැඳුනුම්පත් ලබා ගැනීමට එන හද්ද පිටිසර ඈත ප්‍රදේශවල වගේම වතුකරේ ප්‍රදේශවල අයත් විශාල වශයෙන් රස්තියාදු වෙනවා කියන විශේෂයෙන් මතක් කරන්නට ඕන. ඒ නිසා මේ බලධාරීන්ගේ නිලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු වෙන්නට ඕන. ඒ නිසා කොළඹ වරාය නගරයේ ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන ඉලක්ක සපුරා ගැනීම සඳහා අපි අපේ ප්‍රාර්ථනය එයයි. ඒ නිසා ඒ කටයුත්ත ඉතා කඩිනමින් ඉටු කරලා මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඒ අවශ්‍ය කරන මඟ පෙන්වීම වගේ මේ සංවර්ධනය අපේ රටේ ප්‍රධාන ආර්ථිකයට දායක කිරීමට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ගෞරවනීය සිටි ගරුමන්තුමා.